සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතමංචාවසෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සච්ඡං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධීති පින්වත්නි අද ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් යොදාගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ මේ මාර්ගය ලෝකයා හට පෙන්වා දෙන්නට. පුරාණ බුදුවරුන් සොයාගත්ත නගරය සොයාගත්තා කිව්වා. ඒ නගරය තමයි ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන නගරය. ඒ අරි අටිනි මගේ කිහිල්ල නිර්වාණය කියන නගරයටයි පැමිණුණේ. දැන් අපේ හැම ක්‍රියාදාමයකටම ඒ අරි අටිනි මග සම්බන්ධ නැත්තම් අපිට කියන්න පුළුවන් කමක් නෑ අපි බෞද්ධ කියලා. හැම ක්‍රියාදාමයකටම ගිහි ජීවිතයක් ගත කරන ගිහියකට තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පැවිද්දාට තියෙන මාර්ගයත් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මොකද ගිහි පැවිදි දෙපැත්තම එල්ම කරන්නේ නිර්වාණයයි. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වනම් ගිහි පැවිදි දෙපැත්තම එල්ම කරන්නේ නිර්වාණයයි. නිර්වාණයට මාර්ග දෙක තුනක් නැහැ. නිර්වාණයට තියෙන්නේ එක මඟයි. ඒ අරියටිනි මඟ විතරයි. අරියටිනි මඟ බුද්ධ ශාසනයෙන් පිට තවත් තැනක නැහැ කියලා බුදුරජාණන් වහන්සේ බුදුමුණින්ම දේශනා කළා තියෙනවා. එන්වත්නි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය බොහෝ විට අපේ ජීවිත තුළින් නැකීගෙන යන තත්වයකට දැන් ඇවිල්ලා තියෙනවා. එයි ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකක්ද කියන එක පිළිබඳව ජීවිතයට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනාට හැඟීමක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ ඒක දැන් කාලාන්තරයක් තිස්සේ සිද්ධ වීගෙන එන එක. හිමින් හිමින් ඒ කාලාන්තරයක් තිස්සේ සිද්ධ වීගෙන එනවා මේ කාර්යය. ඒ නිසා දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අහනකොට කෙනෙකුගෙන් එතනත්තා දෙන පිළිතුරු දිහා බලපුවම ගිහි වේවා පැවිදි වේවා එකපාරටම දෙන පිළිතුර දිහා බලනකොට ඒ පිළිතුර ඒතරම් සාර්ථක පිළිතුරක් නෙමෙයි. බාගෙට දෙන පිළිතුරක් තියෙන්නේ. කොහොමද මග මොකද්ද කියලා දන්නේ නැත්නම් මග යන්න පුළුවන් කමක් නැන්නේ. යන මග දැනගෙන යන්න ඕනේ. ඒ නිසා යන මග පිළිබඳව අවබෝධය හැම දිනකටම තියෙන්න ඕනේ. බලන්න ඕනෑම කෙනෙකුෙන් ඇහුවොත් මොකද්ද සම්මා දිට්ඨි කියලා කියන්නේ කියලා අහපු ගමන් දෙන්නේ හරි දැකීම කියන පිළිතුරයි. හරි දැකීම කියලා කියපුවහම පින්වත්නි කොහොමද තීරණය කරන්නේ මොකද්ද මේ හරි දැකීම කියන්නේ කියලා. දැන් ඔයත් ගිහිල්ලා ක්‍රිස්තියානි කට්ටියක් බුද්ධ ධර්ම මොකක්වත් දන්නේ නැති කෙනෙක් ගාවට ගිහිල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා මෙහෙම අංග 8ක්. ඒකේ පළවෙනි එක තමයි හරි දැකීම නැත්නම් right understanding නැත්නම් right view කියලා කොයි විදිහට කියවුවොත් එහෙම එන්නේ මොකක් තේරුම් ගන්නේ දෝකි මොකක් තේරුම් ගන්නේද මේ මනුස්සයා මේක පිළිබඳ විස්තරයක් දන්නේ නැත්නම් මොකක්වත් මෙන්න මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ මෙහෙම තියෙනවා මේක පළවෙනි එක මේකයි කියවහම ওই මනුස්සයා මොන ක්‍රමයකට ඕක ගන්නේද ඒ මනුස්සයා හිතා ගන්න විදිහට ඒක ගත්තොත් එහෙම හරි දැකීම කියලා ඒ කියන්නේ ක්‍රිස්තියානි ආගමෙත් හරි දැකීමක් තියෙනවා මුස්ලිම් කෙනෙකුට කියලා ඔබ කිව්වත් මොකද ඒගොල්ලන්ගෙත් තියෙනවා ඒගොල්ලන්ගෙත් යහපත් දැකීම කියන සංකල්පය ඒගොල්ලන්ගෙත් තියෙනවා ඒ කියන්නේ අපිත් ඒ යහපත් සංකල්පයේ යටතේම මොකද සමහරක් කලාට කියයි හොඳ කරන එක හොඳයි නරක දේවල් කරන්න හොඳ නැහැ ඉතින් හිංසාව හොඳ නැහැ අපි කියමු අනුන්ට හිංසා කරනවා නම් ඒක හොඳ නැහැ හොඳ දැකීමක් තියෙන කෙනා අනුන්ට හිංසා කරන්නේ නැහැ ඒක ඔබ සාමාන්‍ය දැනීමක් ඉතින් අපි බෞද්ධ වශයෙන් ගිහිල්ලා අර එක්කෙනෙකුට කිව්වොත් මේක හරි දැකීමක් කියලා අපේ එකක් තියෙනවා මුස්ලිම් කෙනෙකුට කිව්වොත් ඒක මුස්ලිම් මාර්ගයේ බුදුදහමේ තියෙන ආර්යයන්ට මඟ තියෙනවද නැහැ මුස්ලිම් ධර්මයේ තියෙන මුස්ලිම් ධර්මයේ ආර්යයන්ට මඟ නැහැ ඒත් නමුත් ඒගොල්ලෝ හිතා ගන්නවා අපි මේ හරි දැකීම තමයි පින්වත්නි එනිසා මේ හරි දැකීම කියන එක හැමතිස්සෙම කියනකොට තේරුම් ගන්න ඕනේ මොකද්ද කියලා දැනගෙන දැන් අපි හිතමු අපේ පැරණි උපාසකම් වල නම් හරි දැකීම කියනකොට ඒක පාඩම කියනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ දැනීම සම්මාදිට්ඨි කියලා දැන් මොකද්ද සම්මාදිට්ඨි කියන එක අහුවා නම් පිළිතුර එන්නට ඕනේ මොකද්ද අඩුතරමේ අඩුතරමින් පිළිතුර එන්නට ඕනේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයයි සම්මාදිට්ඨි කියලා හරි දැකීම නෙමෙයි යහපත් දැකීම නෙමෙයි සම්මාදිට්ඨි කියන එකේ තේරුම මොකද්ද කියලා අපි කෙලින්ම කියන්න ඕනේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කියලා. ඒ ඒකෙත් තියෙන කොටස් දෙකක්. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨින් පහන් ද්වයන් බදාමි. මානින් මම සම්මා දිට්ඨියද දෙයාකාර කොට දේශනා කරනවා. අත්තිබික්කවේ සම්මා දිට්ඨි ලෝකියල් පුඤ්ඤ අත්තිබික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාග්‍ය උපදීවේ පක්ඛා කියලා කියනවා. ආශ්‍රව සහිතයි පුණ්‍ය භාග්‍ය සැපයට නැඹුරු වෙලා තියෙන්නේ උපදීනේ පක්ඛා ඒ නිසා මත පුනර්භවයේ ඇති කරනවා සාසව ආශ්‍රව සහිතයි ඒ කියන්නේ භවගාමි කර්ම රැස් කිරීම සිද්ධ වෙනවා ඒ සම්මාදිට්ඨිය හේතු කොටගෙන අනිත් එක කියනවා අත්තිවික්‍රමේ සම්මාදිට්ඨිය අනාසව ලෝකුත්තර මග්ගංගා කියලා අනාසව ආශ්‍රවයන් පහ කරනවා ලෝකුත්තර ලෝකයෙන් ඈතර කරනවා මග්ගංගා සෝවාන් සකදාගාමි ආදී මාර්ගාංගයක් බවට පත් වෙනවා මග්ගංගා එතකොට දැන් මේ දෙකේ වෙනස තියෙනවා එකක් ලෝකීය සම්මාදිට්ඨි අනිත් එක ලෝකුත්තර සම්මාදිට්ඨි දැන් ඔයත්ට තියෙනවනේ මොන සම්මාදිටියද? ඔයත්ට තියෙනවනේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය? නෑ. මොන සම්මාදිටියද? මේ කියපු ලෝකෝත්තර සම්මාදිටිය. මේ සම්මාදිටිය කියනවා කම්මස්සකතා සම්මාදිටිය කියලා. කම්මස්සකතා සම්මාදිටිය කියලා කියන කර්මය මගේ දායාදය කරගෙනයි ඉන්නේ කියන එක පිළිබඳ දැනීම. නැත්තම් කියනවා දසවත්තුක සම්මාදිටිය කියලා. විග්‍රහ කරනවා වෙනදි අපේ ගිහි බෞද්ධ ජනතාවට ගිහි බෞද්ධ ජීවිතයට සම්බන්ධ වෙන සම්මාදිට්ඨිය පැහැදිලි වෙන්නේ නැහැ කොහෙද දැනගෙ කො බලන්න මම හිතනවා දන්නව ඇති හුඟක් දෙනා නමුත් මේ දසවත්තුක සම්මාදිට්ඨිය පිළිබඳව දන්න අය කො බලන්න සම්මාදිට්ඨිය අංග 10ක් තියෙනවා කියලා දන්න අය අතුස්සන බා පොඩ්ඩක් අංග 10ක් තියෙන සම්මාදිට්ඨිය පිළිබඳ දන්නායක බලන්න. එතකොට පින්වත්නි, එහෙනම් ඔයත්තන් ආපු මාර්ගයේ සාර්ථකද? නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිව්වත්, බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්වත්, ඔයත් මෙතෙක් බෞද්ධයි කියලා කියගෙන ආපු මාර්ගයේ සාර්ථක ගමනක්ද ආවේ? හිස් නැද්ද බෞද්ධ ප්‍රතිපදාව වන්න කොයි තරම් අපි බෞද්ධයන් වශයෙන් පිරිහිලාද කියලා මොන තරම් පිරිහිලාද කියලා දැන් අපි යන්න ඕනේ මුල්ම අංගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල්ම අංගය පිළිබඳව අපිට දැනීමක් නැහැ. ඉතින් කොහොමද බුද්ධාගමේ කියන්නේ? කාගේ වැරද්දද? කොහොමද මෙතන දහම් පාසල් ගියා? අපේසන් මා දහම් පාසල් ගියා? අයියෝ වැඩිහිටියෙම දහම් පාසල් ගියේ නැද්ද ඉස්සර? හොඳයි අත පහලන්. දැන් බලන්න, ඒ කියන්නේ දහම් පාසල් වලත් උගන්ලා නැහැ. ඒ ඇත්තන්ගේ ජීවිතයට අදාළ වෙන සම්මා දිට්ඨිය ආර්ය මාර්ගය මොකද්ද කියලා පෙන්වලා නැහැ. හා? වැඩ? නැහැ නැහැ. දස කුසල් නෙමෙයි. එනේ දැන් කාට බණ කියන්නේද? මං දන්නේ ඔය ඇත්ත නොදන්නා වෙන්න නම් බෑ ඕක. ඒ කියන්නේ මෙතෙක්කල් බණ අහපුවා මොකක්වත් ඔළුවට අරගෙන නැහැ කියන එකයි. ඔකෙන් අදහස් කරන්නේ මම මෙතන අනන්තවන් කියලා කියනවා ඕක. ඔය දසවත්තුක සම්මාදිට්ඨිය, දසවත්තුක මිච්ඡාදිට්ඨිය මොකද කියලා මමම කියලා කියනවා මෙතන අනන්තවත්. කෝ දැන්? ඉතින් බලන්න පොඩ්ඩක් හිතලා බණ ඇහුවා. කෝ? කොහොම වෙනකොට අපිටත් තේරෙනවා මොකද්ද මේ කරන්නේ අපරාධින් කියලා. පින්නත්නි මේ දසවත්තුක සම්මාදිට්ඨිය නිහි ප්‍රතිපදාවට එන්නේ. නිහි ප්‍රතිපදාවේ ආරම්භය, ආරම්භ කරන මාර්ගය තියෙන්නේ මේකේ. ඔය ඇත්තන්ට දුක දන්නවද? දුකට හේතුව දන්නවද? මිදීම දන්නවද? මිදීමේ මාර්ගය අවබෝධද? කිසි කෙනෙකුට අවබෝධයක් නැහැ. ඒකනේ සමහරක් ඇත්ත කියනවා මේ සම්මාදිට්ඨිය ආදී මෙහෙම පටන් ගත්තට සම්මාදිට්ඨි වශයෙන් මේක සීල සමාධි ප්‍රඥා වශයෙන් වෙන්න ඕනේ. සමාධි සීල ප්‍රඥා සීල සමාධි නෙමෙයි කියලා. ඒ නිසා අන්තිමෙන් පටන් ගන්න හදනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. මොකද එකපාරටම ඒගොල්ලෝ හිතේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පටන් ගන්න ඕනේ සීල සමාධි ප්‍රඥා, ඒක සම්මාදිට්ඨිය අයින් කරන්න ඕනේ කියලා. ඈ සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රඥාව. ඒකෙන්ද මේක පටන් ගන්නකොට ප්‍රඥාවෙන් එකෙන්ද මේක අයින් කළා මේක එන්න ඕනේ සීල සමාධි පඤ්ඤාවලින්. ඒක නිසා මුල වෙනස් වෙන්න තෝන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ වැරදුනේ නෑ. ගොඩ දෙන සමහර තනක් එක කොනකින් අල්ලගෙන ඒකම දෘෂ්ටියක් වශයෙන් ග්‍රහණය කළා උගන්වනවා. බලන්න, නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දක්වලා තියෙනවා මොකද්ද ප්‍රතිපදාව කියලා. දැන් ඒ ප්‍රතිපදාව දක්වන විදිහට බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨිකෙන ලෝකීය මාර්ගයට එනකොට ඒ ලෝකීය මාර්ගයේ පළවෙනි අංගය තමයි සම්මා දිට්ඨියේ අත්තිදින්නම් අත්තිච්ඡං අත්තිහුතං අත්තිසුඛ දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ අත්‍යයන් ලෝකෝ අතිපරෝ ලෝකෝ අතිමාතා අතිපිතා අතිසත්තා උපපාතික අති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මග්ගත සම්මා පටිපන්න යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඥා සච්චිකත්වා පවේදෙන්ති. අති ලෝකේ සමන බ්‍රාහ්මණ, මේ ලෝකේ සමන බ්‍රාහ්මණයන් ඉන්නවා. සම්මග්ගත සම්මා පටිපන්න මනා මාර්ගයට ගිය මනා මාර්ගයේ පිළිපන්. යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් යම් මෙලව පරලෝකෙල එකක් තියෙනවා නම් සයන් අභිඥා සච්චිකත්වා පවේදෙන්ති. තමාගේම නුවණින් දැන සාක්ෂාත් කොට ප්‍රකාශ කරන්නා වූ. මේ කවුරු ගැනද කිව්වේ? සම්මා සම්බුදුර කියලා කොටසක් ලෝකෙ පහළ වෙනවා කියන එක පිළිබඳ තමන් විශ්වාස කරනවා. ඒක දන්නවා. ඒ විශ්වාසය මත පිහිටන්නේ නැත්නම් අත්තිදින්නම් අත්තිත්තම් අත්තිහුතම් කියන ඒවා ගැන හැඟීමක් නැහැ. ඉන්නේ අත්තිදින්නම් අත්තිත්තම් අත්තිහුතම් අත්තිසකල දුක්ඛතරං කම්මානම් ඵලං විපාකෝ කියලා ඒක පෙන්නලම තියෙනවා. එහෙම එකකුත් තියෙනවා කියලා. ඒ සම්මාදිට්ඨියට අනතුරුව සමහරක් ඇත්තන් කියනවා එහෙම දීමෙහි විපාක නැහැ, පිදීමෙහි විපාක නැහැ, හෝමේහි විපාක නැහැ, මේ ආදි වශයෙන් පෙන්නන දෘෂ්ටියකුත් තියෙනවා. ඒ දෘෂ්ටිය මිච්ඡාදිට්ඨි වශයෙන් අරගෙන සම්මාදිට්ඨියට පෙන්නන්නේ අත්තිදින්නම් අත්තිත්තම් අත්තිහුතම් කියලා. පෙන්නන්නේ මොකද අත්තිදින්නම් කියන්නේ? දින්නම් කිය දීමෙහි විපාක තියෙනවා කියනවා. දීමෙහි විපාක තියෙනවා. දීමෙහි විපාක තියෙනවා. ඉත්තං පිදීමෙහි විපාක තියෙනවා. මොකද වෙනස? දීමෙහි විපාක තියෙනවා, පිදීමෙහි විපාක තියෙනවා. මොකද වෙනස? දැන් දෙනවා. හැබැයි මතක තියාගන්න දැන් මේ
මේ ඔක්කොම කවුද පුද්ගලයා මේවා ක්‍රියාත්මක කරන්නේ?
බුදුහාමුදුරන්ගේ වචනේ පිළිගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බාරගත් තැනෙක් කියන කමත කරන්ට එපා.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බාරගත් ඒ තැනත්තා දින්නම් දෙනවා. කාටද දෙන්නේ?
ඕන කෙනෙකුට. කරුණාවෙන්, මෛත්‍රියෙන්, නුවණින් යුක්තව තමයි දෙනවා. බල්ලෙකුටත් දෙනවා, හිඟන්නෙකුටත් දෙනවා, ලෙඩෙකුටත් දෙනවා. ආයි කවුද කියලා හොයන්නේ නැහැ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් යමක් අවශ්‍ය කෙනාට පුළුවන් නම් ඒ අවශ්‍ය දේ දෙනවා. හැබැයි දෙන්නේ ඥානවන්තව. ඒ කියන්නේ දැන් අපි දෙනවා කියලා වහ ටිකක් දුන්නොත්
එහෙම දීව නෑ දෙන්නේ නෑ. ආරේෂ්ඨංග මාර්ගයේ පිහිටිකෙනා. එයා නුවණින් දෙන්නේ ඒක, කරුණාවෙන් මෛත්‍රියෙන් දෙන්නේ ඒක. එයා දන්නවා කර්ම කර්මඵල දන්නවා. ඒ නිසා එයා දෙන්නේ අර සිහියෙන් නුවණින් ඉන්න කෙනෙක්. එයා දෙන්නේ මොකද්ද කියලා දැනගෙනයි. ඒකයි දින්නම් කියලා කිව්වේ. ඉත්තං කියන්නේ පුදනවා. දෙනවා පුදනවා කියන දෙකේ ලොකු වෙනසක් තියෙනවා. දැන් මෙහෙමයි, අපි හිතමු බල්ලෙකුටත් දෙනවා. බල්ලෙකුට කන්න දීලා ඇවිල්ලා කියනද? දැන් අපේ ළමෙක් බල්ලෙකුට කන්න දුන්නා කියලා. ඒ ළමයා ඇවිල්ලා අම්මට කියනද? අම්මේ මම බල්ලට බත් පූජා කළා කියලා කියනවද? නෑ, කියනවා මම බල්ලට බත් දුන්නා. මං හිඟන්නට දන් දුන්නා. මං ලෙඩෙකුට යමක් දුන්නා. දුන්නා කියලා යදන්නේ. මම බුද්ධ පූජාව තිබ්බා. මම බුද්ධ පූජාව තිබ්බා නම් ඒ කියන්නේ දුන්නා වගේ තමයි ඒකත්. බුද්ධ පූජාව පූජා කළා නැත්නම් පිළිගන්නවා. සංඝික දානය එහෙමද කියන්නේ? ඇත්තටම නෑ. ඔය ඇත්ත කියන්නේ මොකද? මම සංඝික දානය දුන්නා. දැන් සංඝික දානය දුන්නේ කියන කෙනෙක් මොකද අදහස් කරන්නේ? සංඝයාගේ ගන්න දෙයක් නෑ, මගේ තමයි තියෙන්නේ ඔක්කොම. සංඝික දානයක් දුන්නා කියන එකේ තේරුම ඒකයි. මම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටලා සංඝයා කියන්නේ ඔය නිකන් වැඩගත් නෑ ඒ තරම්. ඒගොල්ලන්ගේ තරම් දෙයක් නෑ. ඒක දුන්නා මම සංඝයාට. මම සංඝයාට පිටුවා නැත්නම් පිළිගන්නවා, ඒ දෙකක් වෙන්න තෝරන්නේ. ඒ කියන්නේ සංඝයාට මම දානයක් දුන්නා කියලා කියනකොටම අදහස් කරන්නේ දානි කියන්නේ සංඝික දානි කියන්නේ මොකද්ද කියලාවත් දැනගෙන කළා නෙමෙයි කියන එකයි. මේ යොදන වචනෙම තියෙනවා කොහෙද ඉන්නේ කියන සංකල්පය. ඊගාවට අත්තිහුතං හෝම. දැන් හින්දු ආගමෙත් හෝම තියෙනවා. අශ්වයන් 100කගේ බෙලි කපලා හෝම කරපුවම ඉන්ද්‍ර කියන දිව්‍යත්වයට පත් වෙන්න පුළුවන් කියනවා. ඉන්ද්‍ර කියන්නේ ශක්‍ර. ශක්‍ර වෙන්න ඕන නම් හින්දු ආගමේ හැටියට අශ්වය 100කගේ බෙල්ල කපන්න ඕනේ කියනවා. අශ්වය 100කගේ බෙල්ල කපපුවම ශක්‍ර කියන තත්වෙට, ඉන්ද්‍ර කියන තත්වෙට එන්න පුළුවන් නම්. එතකොට සතුන් කරුණා මෛත්‍රිය දක්වපුවම කොහෙද යන්නේ? සතුන්ගේ බෙල්ල කපපුවමත් අර තත්ත්වයට පත් වෙන්න ඕන නම් පුළුවන් නම් එහෙනම් සතුන්ට කරුණා මෛත්‍රිය දක්වපුවම ඒකෙන් වෙන්නේ අපායට යන්නේ. බලන්න දෘෂ්ටි හෝම කියලා කියන්නේ මෙතන ඒ වදනේ. මේ ආර්යෂ්ටාංගික මාර්ගයේ පිහිටි කෙනාගේ එයාගෙන් කිසිම විදිහකට කිසිම සතෙකුට හිංසාවක් හානිය නැහැ. ඒ හෝම කිව්වේ දැන් ඔය ඇත්තන්ගේ ගෙවල් දොරවල් වල මගුලක් තුලාවක් වෙනවා. මෙලකොට ගෙදර ඇත්තෝ එකතු වෙලා දානයක් දෙනවා. සංඝයා වදම්මල එහෙම දානයක් දෙනවා. ඒ දානෙ දෙන්නේ කාට? නිවන් බලාගෙනද? නෑ, ඒ දානෙ දෙන්නේ අර මංගල්‍යයට මුන් දෙන්නේ නැත්තන්ට ආශිර්වාද පිණිසයි දානෙ දෙන්නේ. අනේ ආශිර්වාද පිණිස යම්කිසි ආකාරයකින් කරන දානමාන ආදී කටයුතු තියෙනවා නම් ඒවට තමයි හෝම කියලා කියන්නේ. ළමයින්ගේ උපන්දින වලට දන් දෙන්නේ ඒවා හෝම. ඊගවට අත්ති සුඛත දුක්ඛතාන කම්මාන ඵලං විපාකෝ. සුඛත දුක්ඛත. සුඛත යහපත් කටයුතු, යහපත් ක්‍රියා. දුක්ඛත අයහපත් ක්‍රියා. යහපත් ක්‍රියා අයහපත් ක්‍රියා කියන මේ දෙකේ ඵල විපාක තියෙනවා. ඒ කියන්නේ කුසල අකුසල කර්මයන්ගේ විපාක තියෙනවා කියලා දැනගන්නවා. එතකොට එහෙමනම් යහපත් ඉතින් මොකද්ද අදහස් කරන්නේ? කාටවත් අයහපත් ක්‍රියාවල විපාක ඕනේද? අයහපත් ක්‍රියාවල විපාක තියෙන බව දන්නවා නම් අයහපත් ක්‍රියා කරනවද? නෑ. එහෙනම් යහපත් ක්‍රියාවල විපාකයක් තියෙන බව දන්නවා නම් යහපත් ක්‍රියා කරනවද? කරනවා. එතකොට ඒ යහපත් ක්‍රියා කිරීම තමයි සතන් සිල් රකින්නවා කියන්නේ, නැත්නම් කුසල් කරනවා කියන්නේ. දැන් යහපත් ක්‍රියා අයහපත් ක්‍රියා, අයහපත් ක්‍රියාවල වලින් වළකිනවා. අයහපත් ක්‍රියාවලින් වළකිනවා කියන්නේ මොන ක්‍රියාවලින් වළකිනවද? සාමාන්‍ය මිනිස්සෙක් වශයෙන් මිනිසයාට අයිති අයහපත් ක්‍රියාවල් වලින් වළකිනවා. මොනවද? පංච දුස්චරිතේ වළකිනවා. යහපත් ක්‍රියාවල් වල යෙදෙනවා. පංච සුචරිතෙහි හැසිරෙනවා. එතකොට දැන් මේ දෙකම දැනගන්නට ඕනේ. එහෙනම් නැත්තම් එතනින් එහාට ආර්ය අෂ්ටාංගික මාර්ගය නෑ. එතකොට දැන් මොකද්ද මේ දුස්චරිතෙන් වළකිනවා සුචරිතෙහි යෙදෙනවා කියලා කියන්නේ? සිල් සමාදන් වෙනවා. දැන් ඉතින් සමහර දෙනාගේ කොහෙන් ගියත් කැරකිලා එනවා පන්සිල් වලට කියලා. සමහර කෙනෙක් ඔව් කොහෙන් ගියත් කැරකිලා උතෙන්ට තමයි එන්න ඕනේ. වෙන තැනක් නෑ. ඉන්නත්‍රි 10 පාරක් කිව්වත් පන්සිල් විග්‍රහය 10 වෙනි පාරෙදිත් ඔයගලන්ට වැඩිපුර යමක් ඒකේ තියෙනවා ගන්න කියවෙනවා ගන්නට. මේ ධර්මයේ මහ පුදුම දෙයක්. සාගරයක් වගේ කියලා කිව්වේ ඒකයි. සාගරයක් වගේ කියලා කිව්වා. බලන්න දැන් සමාදන් වෙනවා. පාණාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. මොකක් තේරුම? මොකද සතුන් මැරීමෙන් වළකිමු කියන එක. සතුන් මැරීමෙන් වළකිමු. පාණාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කිව්වේ. එතකොට දැන් බාගට උත්තරේ හම්බුනේ. ඒ කියන්නේ මම සතුන් මැරීමෙන් වළකින් කියන්නේ පාණාති පාතා වීරමණී කියන තැනට විතරයි. සික්ඛාපදං සමාදියාමි. ශික්ෂාපදයක් වශයෙන් කියන්නේ ශික්ෂාවට, ශික්ෂාවට කාරණයක් වශයෙන් ශික්ෂාපදං කියන්නේ හික්මීමේ කාරණයක්, පුහුණු කිරීමද. ශික්ෂණ රෝහල් තියෙනවා. ශික්ෂණ රෝහල් කියන්නේ පුහුණු කරනවා. පුහුණු ආයතන. ඒක දොස්තරවක් පුහුණු කරනවා, නර්සස්ටරවක් පුහුණු කරනවා, ඔක්කොම එකේ තියෙනවා. ඒකද ශික්ෂණ රෝහල කියනවා. ඒක දැන් පුහුණු කිරීමක් කියන්නේ. සතුන් මැරීමෙන් වළකින්නේ මම එය ශික්ෂා පදයක් වශයෙන් සමාද පුහුණු වීමට කාරණයක් වශයෙන් සතුන් මැරීමෙන් වළකිනවා කියන එකයි. දැන් සතුන් මැරීමෙන් වළකිනවා එකක්. වළකිනාට මදි. තව පුහුණුවකුත් තියෙනවා වළකිච්ච එකට අනුරූපව. මොකද ඒ පුහුණුව? නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ දඬු බහා තබන්න සැත් බහා තබන්න. දඬු බහා තබන්න සැත් බහා තබන්න කියන්නේ පොළොමුගුරු අවියායද අයින් කරන්න. මොකටද? අර පුහුණුවට පසුබිම හදනවා. පුහුණු වෙන්න තියෙනවා. හැබැයි නිකන් පුහුණු වෙන්න බෑ. මැරීම වැලකිවා වගේ වැලකුණාටම වැලකින පසුබිමක් හදන්නටත් ඕනේ. ඒක පුහුණු වීම දියත් කරන්නට. ඒ නිසා සතුන් මැරීමෙන් වැලකුණාට මදි. සතුන් මැරීම සඳහා තියෙන ඔය තියෙන උපයෝග කරගන්න යම්කිසි බඩු භාණ්ඩ අවියාද පොළොමුගුරු තියෙනවා නම් ඒවත් අයින් කරන්න. මොකද ඒව තියෙනකොට සතුන් මැරීම තමයි පෙළඹෙනවා. ඒ නිසා ඒව අයින් කරන්න. ඒව තබා ගැනීමෙන් ලැජ්ජ වෙන්නට, දයාපන්නෝ කාරුණික වෙන්නට. ඊගාට කිව්වා සබ්බ පාණ භූත හිතානුකම්පි. සියලුම හටගත්තා වූ සත්වයන් ප්‍රාණයන් කෙරෙහි හිත කියන්නේ මෛත්‍රියයි, අනුකම්පිත කියන්නේ කරුණාවයි. එන්නත් මොකද්ද මේක? අනුහිත මෛත්‍රියයි අනුකම්පිත කරුණාව. දැන් මේක පුරුදු කරන්න ඕනේ. හිත සබ්බ පාණ භූත හිතානුකම්පි විහෙරති. විහෙරති කියලා කියන්නේ ජීවිතේ සම්පූර්ණ ප්‍රයත්න. ඒක වෙන්න ඕනේ යාට. ආයි මේ වෙලාවේ තියෙනවා, මේ වෙලාවේ නෑ. එන්නිකක් නෑ. නිර්ණය කරන මිනිස් පවතින්න තෝනේ, හැමදා පවතින්න තෝනේ. ඒක දැන් සමාජකයට මෛත්‍රිය දිනව පන්සලට යන භාවනා කරන වෙලාව විතරක්. ගෙදර ගියාම මෛත්‍රිය නෑ. ගෙදර එහෙම ඒක නිර්ණය නෙමෙයි. ජීවිත පුරාම ප්‍රයත්නයි විහරණය කියන්නේ. දැන් බැරිද පුරාම පවත්තම් තුල මොනකබන් පවත්තනේ? ඒ පවත්තන්න බැරි පින්වත්නි. බලන්න මෙතන ඉන්න කවුරු හරි අත උස්සන්න බලන්න. අනුන්ගෙන් තමන්ට පීඩාවක් ලැබෙනවට කැමති අය, කායිකව හරි මානසිකව හරි අනුන්ගෙන් පීඩාවක් වෙනවට කැමති කෙනෙක් අදෝසන් කවුරුත් නැහැ. ඔය කවුරක්වත් කැමති නැහැ. දැන් ඔය හැම එක්කෙනාම දන්නවා අනිත් කවුරක්වත් කැමති නැහැ කියලා. දැන් මම කැමතිත් නැහැ. අයි මං වගේම අනිත් අය කැමතිත් නැහැ. දැන් ඔබට යම්කිසි කෙනෙක් කායිකව හෝ මානසිකව හෝ පීඩාවක් ලබා දෙනවා. පීඩාවක් ලබා දෙනකොට ඔබට යම්කිසි වේදනාවක් දැනෙනවද? දුක්ඛ දුක්ඛ වේදනාවක් දැනෙනවා. දැන් මට දුක්ඛ වේදනාවක් දැනෙනවා. එහෙනම් මගෙන් යම්කිසි මාක් පීඩාවක් වෙනකොට අනිත් මමට මගේ ගාව ඉන්න අනිත් මමට මොකද වෙන්නේ? එයාට දුක් වේදනාවක් දැනෙන්නේ නැද්ද? ඔය ඉන්න මමල ටිකට අනිත් ඒ එක එක්කෙනාගෙන් හිංසාවක් ලැබෙනවා නම් මොකද වෙන්නේ? දැන් හැම මමම දන්නවා මමම කැමති නැහැ කියලා. එහෙනම් ඉතින් ඔය මමලට පුළුවන් ද අනිත් මමලට හිංසා කරන්න? බෑ. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? මම දැනගන්නට ඕනේ මගෙන් අනිකෙකුට හිංසාවක් කරදරයක් පීඩාවක් නොවේවා කියලා. දැන් හැම සත්වයකම හැම විටම අනේ මගෙන් දුකක් කිසිවෙකුටත් නොවේවා කියලා මනසින් දරාගෙන සිටිය යුතුද නැද්ද? හැමතිස්සෙම මනස දරන්නට ඕනේ. කීකියා මූණ මූණ ඉන්න නෙමෙයි, මනස දරාගෙන ඉන්න මගෙන් කිසිවෙකුට නොවේවා. ඒක තමයි විහෙරමේ කියන්නේ. එහෙනම් යානි කතාය, වත්තු කතාය, අනුත්ථිතාය, පරිචිතාය, සසමාරබ්භය කියලා කිව්වේ යානි කතාය. වාහනයක් ඔබ දැන් වාහනයක නැග්ගොත් යන්න යම් තැනකට යන්න ඕන නම් වාහනේ කකුලක් මේ පැත්තේ තියලා කකුලක් ඇතුලේ තියාගෙන යන්න පුළුවන්. දැන් කකුල් දෙකම ඇතුලට අරගෙන වාඩි වෙලා යන්න ඕනේ ඒක ඇතුලේ. ඉතින් වාඩි වුණා නම් ගමන කෙරවර එතෙන් යනකම් වාහනේ තමයි ඉන්නේ. ඒ කියන්නේ යාගේ ජීවිතේ පුරාම මෛත්‍රී කරන එක නත් මෛත්‍රී වාහනයක් යාට. එහේ මේ වාහනේ යා යනවා වගේ. මේ කියන්නේ ආයි අතරමඟ වෙහිමක් නෑ නියම තැනට යනකම්. වත්තු කතාය කියලා කියන්නේ තමන්ගේ බඩු පොදියක් මොන හරි තියනවා. ඒක කරපින්නගෙන යනවා. බඩු පොදිය අරගෙන යනවා නම් අහවල් තැනට යනවා කිව්වොත් එතනට යනකම් බඩු පොදිය අරගෙන යන්නේ නේ. ගිමන් අරිනවා නම් හරි. ඒ කියන්නේ එතන නැවතිලා ඒත් ඒක ගැන බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි දින්නේ. මේ යනවා. දැන් යන ගමන මහන්සි. ඒකද බඩු පොදිය බිමින් තිබුණා. බඩු පොදිය බිමින් තිබ්බත් බඩු පොදිය ගැන සිහිය නැද්ද? සිහිය තියෙනවා. ආයි අරගෙන ආයි කරේ තියාගෙන යනවා. ඒ වගේ බඩු පොදියක් වගේ මෛත්‍රිය පොඩ්ඩක් නැවතුණත් එතන සිහිය තියෙනවා. ඒ වගේම දිගින් දිගටම තමන්ට කියන්නේ හැම එකින්ම කියන්නේ නැවත වඩලා හදලා ඒක තියාගන්න ඕනේ. දැන් හිතේ තියාගෙන ධාරණය කරගන්න මනස පවත්තන්න එකපාරටම ලේසි නෑ. ඒක නිසා පරිචිතය නැවත පුහුණු කරනවා. නැවත පුහුණු කර කර ඒ தත්ත්වය හදනවා. සසමාරද්ධය හොඳට ආරද්ධ හොඳට ඒකේ යෙදින තමන් බැඳින නීවියෙන් කටයුතු කරන්න ඕනේ සඳහා කිව්වා. ඒ වගේ හැමතිස්සෙම මගින් දුක කිසිවෙකුටත් නොවේවා කියන සංකල්පය තමන්ගේ මනසින් දරන්න ඕනේ. දැන් මම හැමතිස්සෙම ඉන්නවා මගින් දුක කිසිවෙකුටත් නොවේවා කියන සංකල්පය යටතේ. මම කැමති නෑ අනිත් කෙනෙකුට දුකක් වෙනවට. දැන් ඊගාවට මම දකිනවා කාට හරි දුකක් වෙලා තියෙනවා. එතන මොකද කරන්නේ? දැන් මම කැමති නැත්තම් එයාගේ දුක බලාගෙන ඉන්න. මම දැන් මොකද කරන්නේ? ඒ දුකට පිහිට වෙන්නද මට සිටවිල්ල පහළ වෙනවන්නම් ඒකට තමයි කියන්නේ කරුණා කියලා. මෙත්තා කරුණා. ඉතින් පෙරපස නොවි තියනවාද මෙත්තා කරුණා? තියනවා. එහෙනම් හැම කෙනෙකුටම මෛත්‍රියත් කරුණාවත් මේක දරන්න කියලා කිව්වා. ඒ කියන්නේ විහෙරති මේක පවත්වන්න ජීවිතය. ඕක පවත්වනකොට නිකම්ම අනිත් සිල්පද හතරට පළවෙනි සිල්පදයේ ප්‍රත්‍ය වේලා ඉවරයි. පළවෙනි සිල්පදයේ රැකීමේ හේතුව අනිත් සිල්පද හතරට ප්‍රත්‍ය වේලා ඉවරයි. මෙත්තා කරුණා දෙක ජීවිතය තුල තහවුරු නම් නඳුන් දෙ ගන්නවද? කාම මිත්‍යාචාරය කරනවද? බොරු කියනවද? මත්පැන් බොනවද? නෑ. එහෙනම් පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරනවා කියන්නේ සුචරිතය වඩනවා. අනිත් සිල්පද වලදීත් එහෙමයි. නඳුන් දෙ ගන්නේ නෑ. මෙත්තා කරුණා තියෙනවා. මෙත්තා කරුණා තියෙනවා. නඳුන් දෙ ගන්නේ නෑ. තමාට ලැබිච්ච දෙකින් විතරක් තමන් ලැබෙනවා. තමන්ගේ තියෙන දෙයින් තමන් සතුටු වෙනවා. ඒ වගේම නොසරව සතුටු සිතින් ජීවත් වෙනවා. නොසරව සතුටු සිතින් ජීවත් වෙනවා. සතුටු සිතින් ජීවත් වෙනා කියන්නේ අනුන්ගේ සැපෙන් සතුටු වෙනවා කියන්නේ මුදිතාව වඩනවා කියනවා. එහෙනම් මෙත්තා, කරුණා, මුදිතා කියන මේ ධර්ම විහාර තුන සම්පූර්ණයි දෙවෙනි ශිල්පදයට එනකොට. එහෙනම් ඉතින් උපේක්ෂාවත් පෙරපසන වීම තියෙනවා. දැන් කාමේසු මිච්ඡාචාර වේරමණී කියවා. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. බ්‍රහ්මචාරීත්වය පුරුදු කරන එකත් තියෙනවානේ. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙනවා නේද?
අබ්‍රහ්මචර්ය සුමා මාසිකට හතර පාරක් සමාදන් වෙන්න කියලා කියවෝක. ගිහි ජීවිතේ ගිහි ප්‍රතිපදාවේ අබ්‍රහ්මචර්ය වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සුමානකට එක පාරක් සමාදන් වෙන්න ඕනේ. එයි අනිත් අවස්ථාවලදී කැපයි. නමුත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්න කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්න කෙනා කියන්නේ සසර දුකින් මිදෙන්න බලාගෙන ඉන්නේ. සසර දුකින් මිදෙන්න බලාගෙන ඉන්නවා නම් මොන විදියකින් හරි ඔය ස්ත්‍රී පුරුෂ සම්බන්ධය නවත්වන තාක්කල් කාටවත් සසර දුකින් මිදෙන්න බෑ. පුළුවන් කමක් නෑ. මොකද එකම බාධකය එකම බන්ධනය තමයි මොකද්ද? ගෑණියට මිනිහා, මිනිහාට ගැහැණියක්. ඔය බැම්ම කඩන්න නැතුව බෑ. පුළුවන් ද කඩන්න? බැරි නම් නිවන් නෑ. එතකොට දැන් හිතන්න කපාටම කිව්ව බෑ කියලා මොන බැම්මක් ඇද්ද? අනේ දැනගන්න දුකම තමයි, වෙන දෙයක් නෑ, දුකම තමයි. එහෙනම් සංසාරේ ගැහණියට මිනිහා, මිනිහාට ගැහණියක්, මේ දෙන්නගේ රූප, ශබ්ද, ගන්ධ, රස කියන මේවා වුණොන්ට ඊට වඩා බැම්මක් නැහැ. ඊට වැඩිය 1000ක් නැහැ. ඊට වැඩිය ආස්වාදයකුත් නැහැ. ඊට වැඩිය වින්දනයකුත් නැහැ කියනවා. මහා යකඩ දම්වල් දාලා බඳලා කුදරලා පැත්තකට දාලා තිබුණාද? ඔය ඔක්කොම බැනුවලට වැඩි යටයි කියලා යම් ගෑණියෙක් යම් පිරිමියෙකුගේ හිත ගත්තා නම්, එක්කො පිරිමි ගෑණියෙක් පිරිමියෙකුගේ පිරිමියෙක් ගෑණියෙකු හිත ගත්තා නම් ඒ බැම්ම බොහොම ධර්මයි කියනවා. ඇයි? ජීවිතේ උනත් නැති කරගන්නේ නැද්ද? නැති කරන්නේ නැද්ද? තමන්ගේ ජීවිතේ උනත් නැති කරගන්නවා. අනේ අවුරුදු ගානක් හදපු අම්මයි තාත්තයි දෙන්න අවුරුදු 20ක් 30ක් තිස්සේ කැතකුණු අතගාගෙන මල මූත්‍ර සුද්ධ කරගෙන ඔක්කොම කරගෙන උගන්නලා කවලා පොලා සේරම කළා තියෙන සේසත් සම්පත් ඔක්කොම විනාශ කළා දාලා මේ දරුවව ගොඩනගලා අරගෙන අනේ අවුරුදු 25 30ක් වෙනකොට අර ගැහණියෙකුට නැත්තම් පිරිමියෙකුට වෙච්ච වසඟේ ආ ඒ අම්මා තාත්තා අමතක වෙන්නේ නැද්ද? කොහොමද අමතක කරපු ඇත්ත නැද්ද මෙතන? ඈ අමතක කරපු ඇත්ත නැද්ද? මොකෝ තරම් ඇති කරන බැලුවොත් එහෙම ඔස්සරන් ඇති බලන්න කල්පනා කළා. ඊට පස්සේ සමහර කලාට මුළු වෛරක්කාරය වෙන්නේ නැද්ද? වෛරක්කාරය වෙනවා. දැන් ඒකනේ අපේ කොල්ලන්ට කෙල්ලන්ට වෙලා තියෙන්නේ. ඕකම තමයි වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ට කොහේ හරි කරේ එල්ලිච්චාම කාගේ හරි ඒක තමයි ලොකු. ඊට පස්සේ මේ අපි කියන්නේ චතුරාර්ය සත්‍ය නෙමෙයි, එයා තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ට අපි කියන්නේ ඔබක් නෑ. අනේ සමහර දෙනා ඉන්නවා කියපුවම කියන දේ අහන ඇත්තොත් ඉන්නවා සමහර. කොහොම වුණත් තේරුම් ගන්නට ඒ බැම්ම බොහොම භයානක නිසා තමයි කිව්වේ සුමානකට සරයක්වත් අඩු ගන්න ෂේප් වල ඉන්න කියලා. අබ්‍රහ්මචර්ය වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා පොඩ්ඩක් සමාදන් වගන්න. සමාදන් වගන්න කියන්නේ අදිෂ්ඨානයක් කරන්න කියන එකයි. සමාදන් වගන්න කියලා කියන්නේ ඒ අදිෂ්ඨානය කරන්න කිව්වේ වෙන එකට නෙවෙයි. දැන් බලන්න පින්නත් මේ කාම 1000කින් ඒ විදිහට දැන් එක පරදාර සේවන පරපුරුෂ සේවනයේ කීට පුරුදු වෙලා ඉන්න කෙනා. එයා නිරතුරුවම දැවෙන මනසකින් ඉන්න කෙනෙක් නෙමෙයිද? මොකද හිතන්නේ? නිරතුරුවම දැවෙන මනසකින් ඉන්නේ තැනත්තා. දැන් එයා සමහරකට ඒ කාල සීමාව තුළ කාම මිත්‍යාචාරයේ දෙන්නේ නැහැ. නොයදුනත් කාම සංකල්පනාව මිත්‍යාචාරී සංකල්පනාව එයාගෙ තුල වැඩෙනවා. දැවෙන්නේ නැද්ද? බයෙන් නෙමෙයිද ඉන්නේ? බයෙන් ඉන්නේ. හැබැයි විලිබිය නැතිවෙච්චාම නම් ඉතින් ඇති බය නෑ. නමුත් විලිබිය තියෙනකොට අම්මා දැනගනී කියලා බයයි, තාත්තා දැනගනී කියලා බයයි, තමගේ භාර්යාව දැනගනී කියලා බයයි, ස්වාමියා දැනගනී කියලා බයයි, දූ දරුවෝ දැනගනී කියලා බයයි. ඒකින්ද විලිබිය නැතුව ඉන්න එකම හොඳ නේද? ඒ බය ඇති වෙන්නේ ඔබ තේරුම් එකතු වෙලි බින තේන්නේ කොහොඳයි. එහෙනම් ඒකින්ද තමයි සමහර වෙලාවට වර්තමානයේ කියන්නේ කාමයේ කෙනෙක් ටිකක් ප්‍රදර්ශනය කරලා කමක් නැහැ කියලා. එකනේ අතිශයින් වැඩි හිටියන්ට පමණයි කියලා අතිශයින් වැඩි හිටියන්ට පමණයි කියලාම ගහනවා බෝඩ් එකේ එළියේ. ඈ ඒකනේ කරන්නේ නැහැ. ඇයි ප්‍රදර්ශනය කළාට කමන්නේ නැහැ. කවුද වැඩිපුර කාමයේ ප්‍රදර්ශනය කරන්නේ? කවුද? ඈ නෑ නළු හැදියෝ නෙවෙයි. ඈ මිනිස්සු නෙමෙයි. පාරක් හන්දියක් උගේ පස්සේ යන්නේ මිනිස්සු කොච්චර හිටියත් ඌට ප්‍රශ්නයක් නැහැ. කවුද? මොන තිරසන්නු? බල්ලොයි බැල්ලියයි තමයි. ඉතින් දැන් අර සංකල්පේ මොකද්ද අදහස් කරන්නේ? කාමයේ ප්‍රදර්ශනයට කියලාට කමක් නැහැ කියන සංකල්පේ මොකද්ද කියන්නේ? ඒ සංකල්පේ දරණයට ඔක්කොම කවුද? බල්ලොයි බැල්ලියයි. එච්චරයි. වෙන කියන්න උපමාවක් නැහැ ඒකට. පින්වත්නි කාමය කියන කාටක් තියෙන දෙයක්. ඕක මේ අමුතුවෙන් මහා ලොකුවට ගන්න දෙයක් නෙමෙයි. උපන් එදා උපන් දරුවටත් කාමය තියෙනවා. ඒක නිසා මේ දරුවා ඇඟිල්ල කටේ දාගෙන උර උරා ඉන්නේ. ඒකත් ඒ ළමයි කාමයක් තමයි සංසාර පුරුද්ද. ඒක නවතින්නේ නැහැ. පුංචි දරුවන්ටත් එහෙමයි. ටිකක් ටිකක් ලොකු වෙනකොට මොකද ඉබේට කාම සංකල්පනාවේ නෑ අනුශේ වශයෙන් පවත්නවා. ඒව තමයි දිගින් දිගටම තේ ඒ වයසට එනකොට මුහුකුරා යනකොට එනවා. ඔක මහ කුණුහරපයක් නෙමෙයි කාමයේ මතුනේ කියන එක සාමාන්‍ය ජීවිතේ. ඒ වුණාට ඒක එහෙම මතුුනේ කියලා මිනිස්සු මිනිස්සුන්ට උන් හැසිරෙන්න. මිනිස්සු ත්‍රිසන් පාලයට හැසිරෙනාට ප්‍රශ්නේ පුරාණ මිනිස්සු ඒක නිපින්නද ගෙවල් දරවල් හදාගත්තේ. ගෙවල් දරවල් හදාගෙන ආවරණය කරගත්තේ ඒක ඒ තරම් හොඳ මේ ප්‍රසන්න ලස්සන දෙයක් නෙමෙයි නිසයි මුල් කාලේදීම දැනගන්නට. අද සමහර දිනාට ඕක මේ මහා ලොකු දෙයක් කියලා හිතනද බුදුදහමේ නම් ග්‍රාමයේ දැන් කිව්වේ මොකද්ද ඔ කිව්වේ? අත්තකිල මතානි යෝග කාමසුකල්ලිකා කාමේසු කාමසුකල්ලිය ආන යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. හීනයි ග්‍රාමයයි පෘථග්ජනයන්ට සම්බන්ධ වෙච්ච එකක්. අනාර්යයි අනර්ථ සංහිතෝ අනර්ථයටම තමයි නැඹුරු වෙලා තියෙන්නේ. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනර්ථ සංහිතෝ කියලයි විග්‍රහ කළේ. අනර්ථයක් ඇති කරන්නේ අර්ථයක් ඇති කරන්නේ නැහැ. එතකොට ඒ නිසා තමයි මිච්ඡාචාරයෙන් වළකින්නේ කියලා කිව්වේ. මිච්ඡාචාරය යහපත්ද නෙමෙයි. ඕනාට වැඩිය අත්තකිල මතාන යෝගයට ගියොත් ඒකනම් තමන්ට අනර්ථ සහගතයි. දමනන කිව්වේ අත්තකිල මතාන යෝගයේදී අනර්ථ සහගතයි කිව්වා. සාමාන්‍ය කාම පරිහරණය එහෙම දැක්කුවේ නෑ. නමුත් භව දුකට නම් හේතු වෙනවා. ඒක කඩන්න ඕනේ. ඒකෙදීම හැමෝටම කරන්න බෑ. සමහර දෙනාට මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධය කඩනවයි කියලා කියනකොට පින්නත් දරන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. ඒක හරි එහෙම තමයි. මොකද හේතුව සංසාරයේ එක එක්කෙනාගේ ගති පුරුදු එක එක විදිහටයි තියෙන්නේ. සමහර කෙනෙකුට ওই බන්ධනේ කඩනයි කියන එකේ තරම් ප්‍රශ්නෙකුත් නෙමෙයි. හැබැයි සමහර දෙනා ඒ බන්ධනේ කඩාගත්තත් ආයි බැම්මට වැටුනොත් ඒකත් ලේසි වෙන්නේ නෑ. දැන් අර අනිත්‍ති ගන්ධ කුමාර ජාතකයේ බලන්න. ඒ කුමාරයා බඹලව ඉඳගෙන මිනිසත් බවට පත් වෙලා ස්ත්‍රීන් කෙරෙහි කිසිම ඇල්මක් තිබුණේ නෑ. අම්මා බොහෝ විටම මුළු සිරුරම වහගෙන ඇවිල්ලාලු දරුවාට කිරි දෙන්නේ. මේ ඔළුවේ ඉඳන්ම වහගෙන ඇවිල්ලාලු දරුවාට කිරි දෙනකොට ගැහැණියක් පිළිකුල් කරා ගැහනෝ ප්‍රතික්ෂේප කරා. අන්තිමට ඔහුම ඉන්න අතරේදී මෙයාගේ තරුණ වයසත් ආවා. දැන් රජුගන්ට උඩ කසාද බඳලා දෙන්න. මෙයා ස්ත්‍රීන් ප්‍රිය කරන්නේ. අන්තිමට ඔය නගර සෝභු රටේ ප්‍රචාරය කරේ මෙයාව වසඟයට ගන්න පුළුවන් ගැහැණියක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න එයාට කසාද බඳලා දෙන්නේ කිව්වා. ඉතින් කොහොම හරි නගර සෝභිනියක් ඉදිරිපත් වුණා. එයාලා එයාට කාලයක් ඕනේ කිව්වා මේකට. එයා මොකද කරේ? එකපාරට කිට්ටුනේ නැහැ. එයා හිමින් හිමින් වයලිනියක් ගන්න හොඳට වාදනය කරන්න පටන් ගත්තා. වාදනයේ බොහොම දක්ෂ කෙනෙක්. තේන්න නෙමෙයි නොපෙරෙන්නට. ඉතින් අර සංසාර පුරුදු හිමින් හිමින් ටික ටික මතුවලා එනවා. අහගෙන අහගෙන ඉන්නකොට කොච්චර බඹලෝ හිටියත්. ඉතින් වයලිනියට තීච්ච ඒ මිහිරි හඬට හිමින් කන් දෙන්නා. කන් දෙනකොට මෙයාට මිහිරි බව වැටහෙනවා. අහුවානේ තුනේ මොකද මේ වෙන්නේ මොකක්ද අර කියලා. එතකොට කිව්වා මම මෙහෙම එක්කෙනෙක් එහෙම වාදනයක් කරනවා. අනේ එයාට ඇවිල්ලා මම මගේ ළඟින් ඉගෙන පොඩ්ඩක් වාදනය කරන්නයි කිව්වා. ඉතින් ඔන්න වාදනය කරනවා දැන්.
ඉතින් එයා වරිගණක වනේ හෙටත් ඇවිල්ලා වාදනය කරන්න අනිත් එක ඇවිල්ලා වාදනය කරන්න කියලා. ඊට පස්සේ අර කාන්තාව මොකද කරන්නේ? ඒ වාදනය කරන අතර එයාගේ ඉතින් ඔය ආවයාව එහෙම පේන්නට එහෙම මෙහෙ උකුල මුකුල කර කර වාදනය පටන් ගත්තා. ඒ දැන් ටික ටික පුරුදු වෙනවානේ. පුරුදු වෙනවා. දැන් එනවා ඇවිල්ලා ඇවිල්ලා සුමාන ගණන් මාස ගණන් යන පුරුදු දැන් ගණනක් නැහැ. ඊට පස්සේ අන්තිමට ආයෙ ගැර සංසාර පුරුද්ද නිසා අර කොච්චර යටපත් වෙලා තිබුණත් අර ගතිය ආපහු මතු වුණා. මති චාම ඉදෙනගේ සම්බන්ධතාවය වැඩුණා. එයා ඒ නගර සෝබනියට සම්බන්ධ කරලා දුන්නා. අන්තිමට කොච්චර ධර්ම වුණාද කියලා නම් බෝධිසත්වයෝ මේ නිකන් කෙනෙක් නෙමෙයි. බෝධිසත්වයෝ අන්තිමට මොකද්ද? මේ වගේ සැපක් නම් වෙන කෙනෙකුට ගන්න ඉඩ තියන්නේ නැහැ කියලා දකින දකින පිරිමි මර මර යන්න පටන් ගත්තලු. ඒ බෝධිසත්වයෝ වෙලත් තද කාමයේ කියන එක කොච්චර බලවත්ද බම්ම කඩනවා කියන එක එකිනෙ දැනගන්නට ඕකේ නිඳා කරන්න දෙයක් නැහැ. සංසාර ස්වභාවය ඕක තමයි. ඉතින් හැබැයි නිඳා කරගන්න ඕනේ තමන් තමන්ට එක පැත්තකින්. මේකේ තියෙන ආදීනව පැත්ත සලකලා. මේකෙන් තමන් විඳින දුක පැත්ත සලකලා සංසාර ගමන ගැන සලකලා. ඉතින් ගමන යන්න ලෑස්ති කෙනෙකුට නම් ඕක ප්‍රශ්නයක් නෑ. අර ඊට පස්සේ ඉරහඳ පත්‍රයක් කියලා තිබුණේ. යන නිවන බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. යා මේ මිනිස් ලැබුණ මිනිස් බව යාට සැපයි. ඒකින්ද මම මේවා කරන්නේ කියලා. එහෙනම් ඒක තවත් මොන දේයකටත් කතා කරන්නේ. එහෙම නෙවෙයින ඕනට එක්ක දෙන්නේ කෙනේ සමාජයේ. ඒකල ඕන තරම් ඉන්නවා එහෙම ඇත්තෝ. නමුත් වෙනත් ඒක යැත්තම පෞද්ගලිකත්වය. ඒක අපිට වැඩක් නැහැ. ඒක ඒගොල්ලන්ගේ අයිතියක් තියෙනවා. එහෙම කියනත් ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. ඒගොල්ලන්ට එහෙම ජීවිතයක් ගත කරන්නත් අයිතියක් තියෙනවා. ඒගොල්ලෝ එහෙම ජීවත් වුණා කියලා හැබැයි ඒගොල්ලන්ට අනුන්ට හිංසා කරන්න අයිතියක් නෑ. අනුන්ට වදේ පිණිස ජීවත් වෙන්න අයිතියක් නෑ. අනුන්ව මුලා කරන්න අයිතියක් නෑ. ඒගොල්ලන්ට නෑ. ඕන විදිහට ජීවත් වෙන එකයි. නමුත් අනුන් ඒකට පලි නෑ. ඉතින් කොහොම හරි ඔය කාම මිත්‍යාචාරයෙන් වළකින්නට ඕන නිසා කාම මිත්‍යාචාරයෙන් විතර නෙමෙයි බන්ධනයේවත් වළකින්න ඕන නිසා තමයි කිව්වේ පෝය හතර පෙහෙව වාසය කරන්න කියලා. අදිෂ්ඨාන කරනවා ස්ත්‍රී පුරුෂයන් සුමානේ දවස් 5ක් 6ක් 7ක් ඕනෝන්ගේ සම්බන්ධතාවය කාමාංශයෙන් බලපවත්වුවත් එක දවසක් හිතනවා අද දවසේ අපි ඒවෙන් අයින් වෙනවා. අයින් වෙලා අපි ඉන්ද්‍රිය දමනයකින් යුක්තව ජීවත් වෙනවා කියලා. බැරිද? සුමානේකට එක දවසක් බැරිද අයින් වෙන්න ওই සම්බන්ධයේ? බැරි නම් ඉතින් මිනිස්සු වෙන්න නම් පුළුවන් කමක් නැහැ. හැබැයි අවශ්‍ය සසර දුකින් මිදෙන්න ඕනේ නම් මේක අඩු ගන්න සුමානෙකට සැරයක්වත් අතහැරලා පුරුදු කරන්න. දැන් ඉතින් සුමානෙකට සැරයක් කොයි හිතේටත් මාසෙකට සැරයක්වත් අතහරිනවද? අතහරිනවද මාසෙකට සැරයක්වත්? නැහැ. දැන් සිල් ගන්නවා පොයට. නේද? පොයට සිල් ගන්නවා කීයට සමාදන් වෙන්නේ? 6ක් පහ වෙනවා. ඉවර කරන්නේ හවස 6ට. ඉතින් කොච්චර කොහොම කිව්වත් හවස 6ට පවාරණය කරනවම තමයි. බොහොම ටික දිනයි පවාරණය නොකරන්නේ. ඇයි? බලන්න මොකද්ද කියලා. උදේ ආවා. උදේ එනකොට සමහරක් වෙලාවට හීල් ගන්න ගෙදරින් අරන් එනවා. මොකද පන්සලේ දෙනකේ තරම් හොඳ නැහැ කියලා. හීල් ගන්න ගෙදරින් අරන් එනවා. ඒකත් රසට කන්නට ඕනේ. මේ කාන්නේ නැත්නම් හරිනවා. එක දවසක් සුමානෙකට හැබැයි තාම මෙරද කෑම වේලට තියෙන්නේ ගිජකම නවත්තන්න. දවල් දාන්නේ ගෙදරින් අරගෙන එනවා. මොකද මේ තියෙන ඒවා කන්නේ කොහොමද? මේ තියෙන ඒවා කන්න බෑ. ඒකින්ද ගෙදරින් අරගෙන ආවිල්ලා එහෙම නේ ඒවා වෙනම හැංගිලා කන්නේ. මේ සිල් සමාදන් වෙලා උදහා පැත්තට ගිහිල්ලා එහෙම නැත්නම් කොහට හරි කට්ටියක් එකලා වෙනම වෙංගල තමන් හිමීට කනවා. මෙන්නත් හරිනම් හරිනම් ගෙදරින් ගෙනව නම් එකක් මේක මං කාමයන් අතහැරලා තින්නේ නෑ. මේක මම දෙනවාද මයික කෑම එක කාට හරි. එදා තමන් එක දීලා තමන් එදා තියෙන එකකින් යතුනවා. අන්න කාමයන් අතහැරියා. ඉතින් අර කියව නෙමෙයි වෙන්දටත් වැඩිය රහටයි ගෙදරින් හදලා ගියන්නේ. එයි මේ සිල් ගත්ත එක්ක හට කියන එකනේ වෙන්දාගේ නෙමෙයි හොද්දට රසට මුසුවට හදලා ගියනවා අරයා. ඒක නැති වුණොත් නම් ඉවරයි. ඔන්න සිල් සමාදන් වුණා. ඊට පස්සේ දැන් හවසට කොහොම ඉඳලා දැන් ගෙදර යනවා. දැන් සමාන කරනවානේ. තව මොකක්ද මේ දැන් හැමදාම පෝය දෙනවා. මට හැමදාම තියෙන එක එක්කෙනා කියනවා. ඇවිල්ලා බෑග් එක තියෙනවා.
කාටද? කාටද බෑගේ? තමන් වාඩිල බෑග් එක මෙහෙම තියෙනවා. කාටද? පින්නතු. අර සිල් ගන්න දාවේ. ඔය සිල් ගන්නද ඔය කාමයන් අතරින් දාවේ? නෑ. ඇත්ත වශයෙන්ම යාළුවෙක් ඉන්නව නම් එදා මඟ අරින්න ඕනේ යාළුවව. ඒ කියන්නේ තමන්ගේ ස්වභාවයෙන්ම එක්කෙනෙක් නම් මනසට සම්බන්ධ වෙන කෙනෙක් නම් එයත් එක්ක සම්බන්ධ වෙන්නට කමන්නේ. නමුත් ඔය අනම්මනම් කයි වාරුග ගහින්න නම් යාළුවව ගෙන්නලා මෙතනින් තියාගන්නේ. එහෙනම් ඉතින් සිල් ගත්ත වෙන්නේ නෑ. ඔය උපාසක ඔය තියාගන්න උපාසක අම්මල නම් හැමදේනම තියාගන්නේ කයි වාරු ගහන්න තමයි. සිල් සමාදන් වෙලා සිල් ඒව නෙමෙයි කරන්නේ. මේ කොච්චර කිව්වත් කරන්නේ මේක තමයි. හරි අමාරුයි. මොකද වැඩිම ප්‍රශ්න තියෙන්නේ මේක ප්‍රශ්නේ හැමෝගෙම නෑ. මේ ප්‍රශ්නේ වැඩිපුර තියෙන්නේ වෙනත් මේ මැරෙන්න බයි අන්තිම කාලේ සිල් ගන්න දුගෙන ඉන්නේ. ඔන්න ඔයගොල්ලන්ගෙන් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ හරියට. ඇයි? ඒගොල්ලෝ දන්නේ නෑ ආවට මොකද්ද කරන්නේ කියලා. කියන බණක් වුණත් ඒගොල්ලන්ට වටහා ගන්න අමාරුයි. මොකද දැන් අපිට හොඳටම පේනවා සමහර පරාප්‍රලිට ගියාම එකම දේ කියන්නේ. සමහර පරාප්‍රලිට ගියාම ඒ පරාප්‍රලිට ඈත හොඳට තේරුම් ගන්නවා. සමහර පරාප්‍රලිට හොඳට අහගෙන ඉන්නවා. නමුත් අන්තිමට තේරුම් ගත්ත දෙයක් නැහැ. කොටින්ම කියනවා එතන කියන සමහර පරාප්‍රලිට ගියාම මම අහනවා මම කියනවා සිල්පද කැඩුනට කමක් නැහැ. කඩන්න එපා. කැඩෙන්න කැඩෙන්න නෝනින් Taman දන්න මං සමාදම් වෙලා ඉන්න හින්දා මම දන්නා ශිල්පදයක් කැඩිච්චහම කැඩුණා කියලා. එහෙනම් නැවත අදිෂ්ඨාන කරන්න මම මේක ආපහු රකින්නවා කියලා. කැඩෙන්න කැඩෙන්න ආයිත් ආයිත් මේක අදිෂ්ඨාන කර කර ඉස්සරහට යන්න. කොහොම කරන්නේ? එහෙම කැඩෙන්න කැඩෙන්න Taman දැනගත්තොත් කැඩුණා කියලා ආපහු මම මේක රකින්නවා කියලා අදිෂ්ඨාන කරන්න කැමතියද? ලෑස්තියි කොබන්න කියපන්. ඔයත් අංගෙ නෙමෙයි ඇහුව පොඩ්ඩක් ඉන්න. ඊට හපහ මෙතන දැන් මං කොහොමද අනිත් එක කියන්නේ? ඉතින් දැන් ඔය මම බලාගෙන ඉන්නවා කට උස්සන්නේ. ඇයිද කරන්න බැරි දෙයක් මම කිව්වද? නෑ, කරන්න පුළුවන් දෙයක් හොඳටම කියලා. ඒක ඔයයන් තේරිච්ච හින්දාම ඔයතම ටග් ගාලා ඒක කියලා මට උස්සන්න ලෑස්තිනේ පුළුවන් හින්දා. මම මේ කිව්ව මම වෙන තැනක කියලා බණ කියන කතාවක් නෙවෙයි. ඉතින් අත උස්සන්න දෙවෙනි පාරක් කියලා තුන්වෙනි පාරක් කියලා මං අහන තේරුණාද කියපේද? නැහැලු. තේරුණා. එච්චරට බුද්ධි මට්ටම පහතයි. ඒක නිසා අපි කවදාවත් හිතන්න හොඳ නෑ මේ හැමෝම මේක එක විදිහටම තේරුම් ගන්නට ඕනේ කියලා. දැන් සමහර කෙනෙක් පිළිද සමහර දෙනා ඉන්නවනේ කොටිම කියනවා නම් ඉන්නවනේද බෞසරයකට ගිහිල්ලා බෞසරයකට ගිහිල්ලා පිරිත් පැන් ටිකක් කියලා පොඩ්ඩක් කරලා ඒකෙන් පැන් ටික දීපහම පිරිත් පැන් කියලා ගන්නයි ඉන්නවනේ. බොහොම ආදරෙන් ගෞරවයෙන් අරගෙන යන්නේ. මෙච්චර කාලයක් පන්සලෙන් පිරිත් කළා දීපු පිරිත් පැන් ටික අච්චර වැටින්නේ නැහනේ. මේ ඇස් ඉදිරිපිට හාමුදුරුවෝ මේ කාලේ පිරිත් කළා දෙනවා. ඒක වටින්නේ නැහැ එච්චර. නමුත් මේක බෞසරයකට ඉන්නේ හම්බෙන්නේ. ඒකින්ද හරි වටිනවා. මම මේ කියන්නේ මොකටද නැහැ. මම කියන්නේ සමහර ඊයේ පෙරේද කියලා දෙනවා. මට ඕනම් පුළුවන් කියලා මහමුදත් පිරිත් කරන්නට. කොටින්ම කියලා නම් ඔය වගේ කියනවා නම් පින්වත්නි මොකද්ද මනස මොකද්ද බලාපොරොත්තු වෙන්නේ එකෙන්? මොකද බුදු සසුනට බුදුහාමුදුරන්ගේ දහමට නිග්‍රහ කළා නෙමෙයිද? නිග්‍රහ කළා නෙමෙයිද? මට ඕනම් මහමුදත් පිරිත් කරන්න පුළුවන් කිව්වා නම් ඒ කියන්නේ බුදු දහම නිග්‍රහ කළා නෙමෙයිද? සම්පූර්ණයෙන්ම මම කටතිමුණට හොඳ නැහැ කතා කරන්නේ එහෙම. බුදු දහම මොකද්ද කියලා තේරුම් ගන්න. පිරිත් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. පිරිත් කියන්නේ බොහොම වටින දෙයක් පිරිත කියලා කියන්නේ. ඒකත් එක්කලා සෙල්ලම් කරන්න ලෑස්ති වෙනවා නම් ඒක මහා අභාග්‍යයක්. එහෙනම් අන්තිමට වෙන්නේ ඇත්තටම මිනිසුන්ගේ කියන වටිනා සම්පත් මිනිසුන්ට නැති වෙනවා. මේක යෝයන් වෙන්නේ. මේක මතක තියාගන්න. ඉතින් කොහොම හරි ඒක පැටවෙන්න දාමු. මම මේ පෙන්නේ සමහර දෙනාට ඒකත් දැන් ඒ කියන්නේ සමහර උපාසකම්මලා ඉන්නවා. ඒක හරියමකුයි. ඇයි? ඒගොල්ලන්ට සීලයක් නැහැ. අන්තිම දම් බලන්නේ එහෙම වුණත් ඒ හාමුදුරුවන්ත් කියනවා මේකේ ඵලයක් ගන්නත් නම් අඩු ගන්න පන්සිල් රකින්නට ඕනේ කියලා. නමුත් ඔය යනත් පන්සිල් රකින්න කතාවක් තියෙනද ඒගොල්ලන්ට? නෑ, යන කිසි කෙනෙකුට හොඳට පේනවා පන්සිල් රකින්නේ කතාව ඒගොල්ලන්ට නෑ. ඒගොල්ලෝ කියන මේ කොහොමාරි පිරිත්පන් ටිකක් අරගෙන ඉන්නේ. පින්නත් මන් දන්නවා සමහර දෙනා ඕකෙන් වෙන්නේ අර මිනිස්සුන්ගේ ප්‍රතිපත්තිය මිනිස්සුන්ව ඈත් කරනවා. දැන් ගොඩාක් තැන්වල කරන්නේ මිනිස්සුන්ගේ ප්‍රතිපත්තිය මිනිස්සුන්ව ඈත් කරලා මිනිස්සුන්ට හාස්කමින් ප්‍රතිඵල ගන්න ක්‍රම කියලා දෙන්න හදන්නේ. ඉන්නත් හාස්කමින් ප්‍රතිඵල ගන්න බලාපොරොත්තු වෙන නම් බුදුහාමුදුරුවෝ කියන්නේ උපාසක චණ්ඩාලය කියලා. එයා හාස්කමින් ප්‍රතිඵල ගන්න බලාපොරොත්තු වෙන පංචහි ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ උපාසක චණ්ඩාලෝ හෝති. පංච ධර්මයකින් යුක්ත උපාසකයා උපාසක චණ්ඩාලයක් වෙනවා කිව්වා. අසද්දෝ හෝති ශ්‍රද්ධානේ, කියන්නේ බුදුහාමුදුරුවන්ගේ වචනේ විශ්වාස නැහැ. දුස්සීලෝ හෝති, පංච දුස්චරිතය හැසිරෙනවා. කෝතුහල මංගලිකෝ හෝති, කෝතුහල මංගලිකෝ හෝති කියන්නේ ආශ්චර්යයන්ගෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා කියන එකයි. දැන් ඔය කියන්නේ මේ මෙහෙම අලු ටිකක් වැක්කෙච්චාම ඒකෙන් මට යහපත සිද්ධ වෙනවා. සමානකාර කියන නෛත්‍යගේ හාස්කමින් මැවනවා. මමල මෙහෙම ගත්තාම මෙයාගෙන් මට ලබා ගන්න පුළුවන්, මෙයාට හමුතු හාස්කම් තියෙනවා. දැන් එලි වගේ අපාත් වෙනවා. හ්ම්, එලි වගේ අපාත් වෙනවා කියනවා. ඊගොල්ල සමානකාර කියනවා අන්න බුදුරැස පැතුරුණා කියලා හිතා. තුන්වත් නේ පොඩ්ඩක් මම කියන්නේ බුදුරැස් එන්නේ නැහැ කියන එක මම කියන්නේ. නමුත් පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ අද සමහර සිදුවීම් වල තියෙනවා ඕවා ස්වාභාවිකව કૃතිමව ඇති කරන්න පෙන්වන්න පුළුවන්. නිලිදිය නැති වෙච්චහම සමහරක් වෙලාවට පින්නත් කීර්තිය ප්‍රශංසාව අවශ්‍ය වෙච්චහම දුප්පත් අහිංසක මිනිස්සුන්ව මුලා වෙන්නේ ඔන්න ඒ වගේ දේවල් වලනේ. බුදුරැස් සමහර දෙනා බුදුරැස් දැකලා තියෙනවා. මම දැක්ක මට පින්තූරයකුත් අරන් පෙන්නවා බුදුරැස් ස්ථාවරයක් ඇවිල්ලා තියෙනවා. කොහොමද චෛත්‍යයේ කොටෙන් මෙහෙම නිකන් මේ අර තියෙන රවුම් රවුම් තියෙන මේ මල් වල් තියෙන්නේ කඩදාසියල හැම ওই වගේ එක පාට 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 එක කොහොම පින්තූරයක් අරන් ගන්න. අපි දකින බුදුරැස් ඔහොම නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන බුදුරැස් පින්නත් නේ බුදුරැස් දකින්නට බුදුරැස් දකින්නට ඒක විශේෂ අවස්ථාවක් තියෙන්න ඕනේ. බුදුරැස් කියන්නේ ඔහොම හැමෝටම පේන ඒවා නෙමෙයි. බුදුරැස් දකින්නට අපිට පේන්නේ සමාජයේ යම්කිසි ප්‍රතිපත්තියක් රැකලා සත්‍යක්‍රියාවක් තුළින් තමන් අදිෂ්ඨාන කළොත් තමන්ට පෙනේ බුදුරැස් කියන ඒවා. ඒ කියන්නේ තුමේ හැමෝටම බුදුරැස් පේනවා නම් ඉතින් ඔය ඔහොනම් ඉතින් බුදුහාමුදුරුවෝත් හරි පුදුම කෙනෙක් වෙන්න ඕනේ. ඔක්කොටම බුදුරැස් පෙන්වනවා නම් පින්නනේ පංචශීල බෞද්ධ ප්‍රතිපදාවේ අහලකවත් නැති කෙනෙකුට බුදුහාමුදුරුවෝ බුදුරැස් පෙනේද?